Garu Ajit Rajapaksa Mantrituma, order please. Honorable Rohini Kumari Vijayaratne will take the chair.
මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි අද ඉතාමත් වැදගත් ඒ වගේම මේ රටේ අනාගතය සම්බන්ධව ඉතාමත් වැදගත් තීන්දු ගන්න අමාත්‍යංශයක් ගැන කතා වෙන මේ මොහොතේ විනාඩි 5ක් වෙන ඉතාමත් කෙටි පුංචි කාලයක් ලැබිලා තිනු ආණ්ඩු පක්ෂයේ සාමාන්‍යයෙන් විනාඩි 10ක් ගන්නවා කියන්නේ මේ කාලේ ඉබ්බගෙන් පිහාටු ගන්නවටත් වඩා අමාරු කාර්යයක් බවට පත් වෙලා තියෙනවා ඒ නිසා මගේ කතාව ඉතාමත් සීමා කරමින් විශේෂයෙන්ම අපි මේ ස්ථානයේ නියෝජනය කරනකොට අපි අද අධ්‍යාපනය ගැන කතා කරනකොට දැනෙන්නේ ගල්ඇල්ලයි ගල්කූරයි අරගෙන බාලාංශේ පන්තියට ගිහිපු දරුවෙක් හැටියට මට එදා පාසලට ඇතුළත් වෙන්න පුළුවන්කම ලැබුණා. අද අන්තර්ජාලය ගැන කතා කරන මේ විශාල විශ්වයක් ගැන කතා කරන කාලෙකදී ඒ වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරන්න ලැබිච්ච එක මහා භාග්‍යයක් කොට සලකන. ඒ වගේම අපි දැකලා තියෙනවා අපේ රටේ දේශපාලනය අධ්‍යාපනය හා අනිකුත් හැම ක්‍රියාකාරකමකදී අපි දැක්ක දෙයක් තමයි දේශපාලනය වෙනස් වෙනකොට කොයිතරම් වැදගත් විදියට රටේ යෝජනා ක්‍රියාත්මක වුණත් ඒවා විනාශ කරන දේශපාලන ක්‍රියාකාරකම් තමයි අපි දැකලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා ගමට තාක්ෂණ විද්‍යාගාර අරන් යනකොට ඊළඟට පත් වෙන ආණ්ඩුව ඒ බෝඩ් ගලවලා ඒවයි සම්පත් දෙන්නේ නැතුව දරුවන්ගෙන් පලිගත්ත කාල පරිච්ඡේදය තමයි අපි දැකලා තියෙන්නේ. ඒ නිසා එහෙම දේශපාලනයක් ක්‍රියාත්මක වෙන රටක් මේ. එදා කන්නංගර මැතිතුමා බලාපොරොත්තු වුණේ මේ රටේ හැම දරුවෙකුටම අවශ්‍ය අධ්‍යාපනය සාධාරණව ලබා දෙන්න. නමුත් අවුරුදු ගණනාවක් ගත වෙලා තිනු කිසි දෙයක් වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා මේ වෙලාවේ මේ කොවිඩ් වසංගතය ඇවිල්ලා අභියෝග ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච වෙලාව. මේ වෙලාවේ මම අපේ අධ්‍යාපන ඇමතුමාගෙන් ඉල්ලනවා ඔබතුමා මේ ක්‍රියාවලියේදී අධ්‍යාපන වෙනුවෙන් දරුවන් වෙනුවෙන් ගන්න තීන්දුව නොබියව ගන්න. අපි දැකලා තියෙන සමහර අධ්‍යාපනයේ ඉන්න පරිපාලකයෝ ගොඩක් වෙලාවට මොනතරම් වැදගත් තීන්දුවක් හුදකලා වෙන්න පුළුවන් නම් හුදකලා වෙනව මග අරින්න පුළුවන් නම් මග අරින්න. ඒක තමයි අපි දැකලා තියෙන්නේ. දැන් දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට මම අවුරුදු 20ක් හිටියා. අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් හැටියට අවුරුදු 10කට වැඩි කාලයක් හිටියා. අපිට පුළුවන්කම ලැබුණා දකුණේ අධ්‍යාපනයේ උඩට ගේන්න. ඒ ක්‍රියාකාරකම් වලට අපි සම්බන්ධ වුණා. එතකොට අපි දැක්ක දේ තමයි සමහර දේවල් ප්‍රායෝගික ක්‍රියාත්මක කරන්න අමාරුයි. හැබැයි දැඩි ඒ තුල ක්‍රියාකාරකම් තුල ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් අවස්ථා ඕනෑ තරම් තියෙනවා. දැන් ගරු අපේ අධ්‍යාපන ඇමතුමනි දැන් අපේ රටේ පාසල් 10,165ක් තියෙනවා. ඒකෙන් ජාතික පාසල් තියෙන්නේ 373යි. එතකොට ළමයි 50ට අඩු ඉස්කෝල 1468ක් තියෙනවා. 100ට අඩු ඉස්කෝල 2966ක් තියෙනවා. මේ දෙක එකතුනම 4434ක්. 5000කට ආසන්න පාසල් සංඛ්‍යාවක් ඒ තුල තියෙනවා. හැබැයි මේ කොවිඩ් වසංගතය නිසා මේ ඔක්කොම වහගෙන මේක අපිට පුළුවන් මේ ළමයි 50ට අඩු ඉස්කෝලේ නගරේ මහා සුන්දර තැනක නෙවෙයි තියෙන ඈත පිටිසර ගම්බද අන්තිම දුෂ්කර තැන්වල තියෙන පාසල් 100ට අඩු පාසලුත් එහෙමයි. ඒ නිසා හෙට දවසේ අපිට හරි නියෝගයක් දුන්නොත් මේ රටේ පාසල් පද්ධතියෙන් 50%ක් ආරම්භ කරන්න පුළුවන්. කොවිඩ් වසංගතයට මුවා වෙලා ගෙවල් ඇතුළට හුදකලා වෙලා ඉන්න දරුවෝ ආයි පාසලට ගේන්න පුළුවන් අපිට. ඒ 50%ක් පාසල් ආරම්භ කරන්න පුළුවන්. නමුත් මේවා ගැන දකින්නේ වැරදි විදියට සමාජගත කරන්නේ වැරදි දේ. නමුත් අපේ හිතට එකඟව මේවා ක්‍රියාත්මක කරන්න අපි ඒ හයිය හක්තිය ගත්තොත් අපිට මේවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. මට මතකයි දකුණු
පළාතේ මිනිත්තු දෙකක් තියෙනවා.
අධ්‍යාපනය නංවන්න ක්‍රියාත්මක වෙනකොට එක වෙලාවක් අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තොරතුරු බලනකොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉංග්‍රීසි ගුරුවරු 100 ගණනක් අඩුයි. වැවේගම ඉස්කෝලේට ගියාම වැවේගම ඉස්කෝලේ අවුරුදු 10කින් ඉංග්‍රීසි විෂයට සාමාන්‍ය පෙළ පාස් වෙලා නැහැ දරුවෝ. මොන තරම් අසාධාරණයක්. අපිට ඒව හොයාගන්න පුළුවන්කම ලැබුණා. අපි ඒ පාසලට ගියාම අපේ ඉන්න අධ්‍යාපන බලධාරීන් කිව්වේ ඉංග්‍රීසි ගුරුවරු නැහැ කියලා. හැබැයි අපි ඉංග්‍රීසි ගුරුවරු නැහැ කියලා පැත්ත බලාගෙන හිටියේ නැහැ. අපි ඒ වෙලාවේ ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරා ඔබ සාමාන්‍ය පෙළ ලියනකොට ඉංග්‍රීසි වලට D එකක් ගත්තනම් පාසලට ගුරුවරයෙක් කෙනකම් ඒ ඉංග්‍රීසි විෂය උගන්වන්න. හැබැයි අපි දැක්කා අද දකුණු පළාත ලංකාවේ අධ්‍යාපනයේ ඉහළට එන්න පුළුවන්කම් අපි ලැබිලා තියෙනවා අපේ අධ්‍යාපනයේ පලස්ස බවලේ ගත්ත ක්‍රියාමාර්ග නිසා. නමුත් පලස්සද සමස්ත පද්ධතියට ගහනවා. නමුත් අපි දැකලා තියෙනවා අධ්‍යාපනයේ වගේ දේවල් උඩට ගන්න දකුණ වගේ පලස්ස බව ඉතාමත් ඉහළට ඒ ක්‍රියාවලියෙන් සිද්ධ කරා. ඒ නිසා අපි කියනවා මේ පලස්ස බව මේව සත්‍යමත් කරන්න ඕන. දැන් අද මහජන නියෝජිතයෝ නැති ආයතන වෙලා තියෙනවා. සමහර තීන්දුව ගන්න බෑ. ගුරුවරයෙකුට මාරු වීම හදා ගන්න බෑ. කෙලින් තීන්දුව
ගන්න කාලය අවසන්යි
මතකයි. ඒක හුදකලා වෙලා තියෙනවා. ඒ නිසා ගරු ඇමතුමනි අපි ඉතාමත් ක්‍රියාත්මක කළා මේ ක්‍රියාවලියට මූණ දෙමු. ගොඩාක් කරුණු කියන්න ආවත් වෙලාව නැහැ. ඒ නිසා මම ගෙන ආපු කරුණු ටිකක් තියෙනවා ඒක සභාගත කරනවා. මේ වෙලාවේ අපි ඉල්ලන්නේ රටක් ජාතියක් මේ වෙලාවේ ඉස්සරහට ගෙනියන්න. අපි අද දවසේ කළ යුතු වගකීම අපි හරියට ඉෂ්ට කරමු. මම දන්නවා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ සමහර දේවල් වෙන්නේ නැහැ මේ කාරණේ කියලා මම නවත්තනවා. මම පහුගිය දවසේ අධ්‍යාපන අමාත්‍යාංශයට ගියා පුංචි කාරණාවක. ගියේ හුංගම් විජේබා ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති කෙනෙක් තංගල්ලේ බාලිකාවෙන් මහුංගම විජේබා ජාතික පාසලට ගේන්න. එහෙ විදුහල්පති කැමති යවන්න මෙහෙ විදුහල්පති කැමති බාර ගන්න. මාස ගාණක් වෙනෝ ලියුම ගෙනත් දීලා. තාමත් නියෝගයක් නැහැ. මෙහෙමනම් බලධාරීන්ගේ හැසිරීම මේ අපේ අනාගත තීන්දුව මොන මට්ටමට වැටේද? ඒ නිසා අපි මේ තත්ත්වයට වැටෙන්න නොදී අපි ක්‍රියාත්මක වෙමු කියලා ඔබෙන් ඉල්ලමින් මානිහෙඬනෝ බොහොම ස්තුතියි.
ස්තුතියි. ඉම්රාන් මහරූෆ් මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 5ක් තියෙනවා.
නන්ද ඉසබෙක්ය තලමේ තංගුන්ද්‍ර උරුපිනර අවර්ෂලේ இன்று கல்வி அமைச்சின் கீழே கதைப்பதையிட்டு மகிழ்ச்சி அடைவதோடு 5 நிமிடங்கள் ஒதுக்கப்பட்டிருக்கின்ற காரணத்தினால் கூடுதலான விடயங்களை சொல்ல முடியாது. ஆகையால் சில பிரச்சனைகளை இந்த நேரத்திலே நான் சுட்டிக்காட்டலாம் என்று நினைக்கின்றேன். கௌரவ அமைச்சர் அவர்களே, கிழக்கு மாநிலத்தில் உள்ள பல அரச பாடசாலைகளுக்கு இதுவரையும் காணி அனுமதி பத்திரம் இல்லாத நிலை காணப்படுகின்றது. இதனால் சில பாடசாலைகள் காணிகளை எல்லை அதாவது எல்லை தனியார் தனி நபர்களினால் சுவீகரிக்கப்படுகின்ற ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. ஆகையால் இனிவரும் காலங்களிலே அந்த பாடசாலைகளுக்கான காணி அனுமதி பத்திரத்தை வழங்குகின்ற நிலைப்பாட்டை கௌரவ அமைச்சர் அவர்கள் வழங்க வேண்டும் என்பதை கேட்டுக்கொள்வதோடும் ஸ்ரீலங்கா பிரின்சிபல் சர்வீஸ் 3 குறிப்பாக இலங்கை அதிபர் சேவை 3 2019 பரீட்சையிலே 3 பாடங்களுக்கு 120 புள்ளிகளுக்கு மேல் பெற்று சித்தியடைந்த தமிழ் மொழி மூல பரீட்சார்த்திகள் அனைவரையும் நேர்முக பரீட்சைக்கு அழைத்து நியமனங்கள் வழங்குவதற்கான நடவடிக்கைகளையும் கௌரவ அமைச்சர் அவர்கள் மேற்கொள்ள வேண்டும் என்ற விடயத்தை இந்த சபையிலே கூறிக்கொள்வதோடு சென்ற எங்களுடைய அரசாங்கத்திலே விளையாட்டு பயிற்றுவிப்பாளர்களுக்கான நியமனங்கள் வழங்கப்பட்டது. உண்மையிலே அந்த நியமனங்கள் மூலமாக பல இளைஞர்களுக்கு பல விளையாட்டு வீரர்களுக்கு நம்பிக்கை ஏற்பட்ட ஒரு நியமனமாக காணப்படுகின்றது. ஆகையால் எதிர்காலத்திலே எங்களுடைய பிரதேசங்கள் மாத்திரமல்ல இந்த நாடளாவிய ரீதியிலே எத்தனை திறமை மிக்க இளைஞர்கள் இவ்வாறான நிலைப்பாட்டிலே காணப்படுகின்றார்கள். ஆகையால் இவ்வாறான நியமனங்கள் எதிர்காலத்திலே தொடர்ச்சியாக வழங்கப்பட வேண்டும் என்ற ஒரு விடயத்தையும் இந்த இடத்திலே கூறிக்கொள்வதோடு உண்மையிலே சிறுவர் பாடசாலை ப்ரீ ஸ்கூல் அதிலே கல்வி சொல்லித்தருகின்ற ஆசிரியர்களுடைய நிலைப்பாடு இன்று மிகவும் மோசமான ஒரு நிலைப்பாடாக காணப்படுகின்றது. இன்று சிறுவர் பாடசாலைகளுடைய வருகைக்கு பின்னர் தான் இன்று பாடசாலையிலே 1ஆம் ஆண்டு 2ஆம் ஆண்டு 3ஆம் ஆண்டு பாடங்களை கற்கின்ற மாணவர்களுடைய வாசிப்பு திறன் எழுத்து திறன் போன்ற விடயங்கள் முன்னேற்றம் அடைந்திருக்கின்றது. ஆகையால் இவ்வாறான ப்ரீ ஸ்கூல் மட்டங்களிலே கல்வியை வழங்குகின்ற ஆசிரியர்களை எவ்வாறான ஒரு முறை அடிப்படையிலாவது ஆசிரியர் சேவையிலே உள்வாங்க வேண்டும் என்ற ஒரு விடயத்தையும் இந்த இடத்திலே நான் கேட்டுக்கொள்வதோடு இன்று எங்களுடைய பிரதேசத்திலே குறிப்பாக சம்பூர் அதே போன்று வெறுகள் போன்ற பிரதேசத்திலே தமிழ் பாடசாலைகள் அதாவது மாநிலசபைக்கு உட்பட்ட பல தமிழ் பாடசாலைகள் மாணவர் தொகைகள் குறைவாக இருக்கின்ற காரணத்தினால் அந்த பாடசாலைகளுக்கு வழங்கப்படுகின்ற உதவிகள் புறக்கணிக்கப்படுகின்ற ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. ஆகையால் அதற்கான உதவிகளையும் வழங்குவதற்கான நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும் என்பதையும் அதே போன்று நான் பிரதித்துவப்படுத்துகின்ற மூதூர் தொகுதியிலே எங்களுடைய கிண்ணியா மத்திய கல்லூரி கிண்ணியா அல்லக்ஸா அதே போன்று கிண்ணியா கேர்ள்ஸ் அதே போன்று மூதூர் மத்திய கல்லூரி காணப்படுகின்றது. ஆகையால் இந்த பாடசாலைகளிலே ஒரு திறமையான ஒரு ஸ்போர்ட்ஸ் ஸ்கூலான ஒரு பாடசாலையை உருவாக்குவதற்கு நாங்கள் எங்களுடைய அமைச்சர் அவர்கள் நடவடிக்கை எடுக்க வேண்டும் என்பதை இந்த இடத்திலே கேட்டுக்கொள்வதோடு உண்மையிலே என்எஸ்பிஎஸ் ஊடாக பல அபிவிருத்திகள் முன்னெடுக்கப்பட்டாலும் எங்களுடைய கிண்ணியா வளைய கல்வி வளையத்திலே குறிஞ்சாக்கனி மகளிர் மகாவித்தியாலயம், அதே போன்று மூதூர் வளைய கல்வி வளையத்திலே பாலத்தோப்பூர் ஜஹிரா வித்தியாலயத்துக்குமான வகுப்பறை கட்டடம் வழங்குவதற்கான ஏற்பாடுகள் கடந்த காலங்களிலே முன்னெடுக்கப்பட்டு அதற்கான கேள்வி மனுக்களும் கூறப்பட்டது. ஆனால் இப்பொழுது அதை முன்வைத்து அந்த பாடசாலைகளிலே காணப்படுகின்ற இரண்டு பழைய கட்டிடங்கள் உடைக்கப்பட்டிருக்கின்றது. ஆகையால் அங்கே கல்வி கற்ற மாணவர்கள் இன்று வேறு பாடசாலைகளிலே கல்வி கற்றுகின்ற ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. ஆகையால் கௌரவ அமைச்சர் அவர்கள் அந்த இரண்டு பாடசாலைகளுக்குடைய கட்டிட வசதிகளையும் ஏற்படுத்த வேண்டும் என்பதை கேட்டுக் கொள்வதோடு, கௌரவ அமைச்சர் அவர்களே, எங்களுடைய தம்பலகாம பிரதேசத்திலே மூன்றினம் பாடசாலைகளும் முக்கோண ரீதியாக வேறுபடுகின்றது. இன்று நாங்கள் பேசுகின்றோம், எங்களுக்குள் தமிழ், முஸ்லீம், சிங்கள வேறுபாடுகள் இல்லை என்று. ஆனால் தம்பலகாமத்திலே காணப்படுகின்ற தமிழ் பாடசாலைகள் இன்று திருகோணமலை வளைய கல்விக்கு சேர்க்கப்பட்டிருக்கின்றது. முஸ்லீம் பாடசாலைகள் கிண்ணியா வளையத்துக்கும் அதே போன்று சிங்கள பாடசாலைகள் கந்தளாய் வளையத்துக்கும் உள்வாங்கப்பட்டிருக்கின்றது. ஆகையால் இவ்வாறான பிரிவினை இவ்வாறு வளையங்களிலே தெளிவுபடுகின்றது. ஆகையால் நாங்கள் இவற்றை கருத்தில் கொண்டு இனிவரும் காலங்களில் இவற்றை சரி செய்கின்ற முகமாக எங்களுடைய தம்பலகாம பிரதேசத்துக்கான ஒரு வளையத்தையும் அதே போன்று குச்சவெளிக்கான ஒரு வளையத்தையும் நாங்கள் வழங்குவதற்கான நடவடிக்கைகளை எடுக்க வேண்டும். சென்ற எங்களுடைய அரசாங்கத்தினுடைய காலத்திலே இது சம்பந்தமான முன்னெடுப்பு முன்னெடுக்கப்பட்டு நியமனங்களும் வழங்கப்படாதனால் இன்று ஒவ்வொரு பாடசாலைகளுக்கு எந்த ஒரு ஊழியர் சிற்றூழியர் இல்லாத ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. ஆகையால் அவ்வாறான பாடசாலைகள் இன்று பாதுகாப்பு இல்லாமல் காணப்படுகின்ற காரணத்தினால் அவ்வாறான சிற்றூழியர்கள் நியமிக்கின்ற விடயத்தையும் கௌரவ அமைச்சர் அவர்கள் கவனம் செலுத்த வேண்டும். அதே போன்று எங்களுடைய கோமரங்கடவல பதவி சிரிப்புற முறையாக போன்ற பிரதேசத்திலே மிகவும் கஷ்டமாக அதாவது கஷ்டத்தின் மத்தியிலே காணப்படுகின்ற அந்த சிங்கள பிரதேசங்களிலே இன்று சிங்கள ஆசிரியர்கள் பற்றாக்குறையாக காணப்படுகின்றார்கள். இன்று வேறு மாவட்டங்களில் இருந்து அந்த மாவட்ட அதாவது அந்த பிரதேசத்துக்கு வந்தாலும் அவர்கள் இடமாற்ற முறையிலே அவர்கள் சென்று விடுகின்றார்கள். கௌரவ அமைச்சர் அவர்கள் கவனம் செலுத்த வேண்டும் என்று கூறி எனது உரையை முடித்துக் கொள்கின்றேன். நன்றி.
ஸ்தூதி. மீலங்கட்ட விஜித வேறுபடு கரு அமைத்துமா உபத்துமாட்ட மினித்து தொலஹாக் தேனும்
கரு முலாசனாருட மந்திரி துமேனி ரட்டக்க சங்வர்தினி சந்தா இதா வெதுகத் அவசியதா வியக்தமாய் மாணவ சம்பத் சங்வர்தினிக்கு மாணவ சம்பத் சங்வர்தனை கிரீம் சந்தா அத்தியாபனி இத்தா வெதுகத் லோகே தீனு ரட்டவால் திஹா வெலுவாமோ லோகே பட்டஹி ரட்டவால் தீனு வெலா தியன்னே மாணவ சம்பத் உப்பரிம விதியட்ட பிரயோஜனட்டுகேன் சாமான ஆர்த்திகா தீனு கருணகொட்ட ரட்டே தியன நிஷ்பாதன சாதக உப்பரிம விதியட்ட பிரயோஜனட்டுகா ஏ நிஷ்பாதன சாதக திகம் பிரதான சாதக திகம் தமாய் சமேசா விவசாயக்கத் தோ சமேசா விவசாயக்கத்துக்கேன பிரதான சாதக திக யம் ரட்டக ஆர்த்திக சங்வர்தனையிட பலப்பம் இனிசா அப்பே ரட்டத் சங்வர்தனை கரணினா விசேஷம் அத்தியாபனையிட மூலிக தனதெண்டோடு மூலிக அவதானிய யமுக்கரானட்டோடு இனிசா தமா எத்திகரு ஜனாதிபத்துமா கோட்டாபே ராஜபக்ச மெத்திதுமா இதுமா மெத்திவர்னேட் பெறத் மெத்திவர்னட் பசித் பிரதிபத்தி பிரகாசனேதி மே அத்தியாபனே பிலிபந்த வினம பரிச்சேதையா இதிரிபத்கரா பலதாய் புரவசியக்ஸா சத்துட்டின் ஜீவத்துன பவுலக் நிர்மாணே கிரிமத் இவகேம அத்தியாபனே துல ரட்டக் சங்வர்தனே கரானே கொஹமதிக்கின காரணாத்தே சியால்ல அத்தடங்கு சியால்ல அடங்குயினும் அப்பி விசேஷம் மதக்கரானட்டுன அத்தியாபனே கியனேக்க உசஸ் அத்தியாபனே வினம இவகேம அத்தியாபனே பிராத்மிக அத்தியாபனே வினம இவனத்தம் பௌத்தனத்தம் தஹம் அத்தியாபனே வினம உருத்தி அத்தியாபனே வினம கேல வினம வெங்கரானே நத்துவ அத்தியாபனே சம்பந்தமே சமஸ்த ஆயத்தன சியல்லம எக்கம் அமாத்தியாசையா கெடுத்துட்டு புலுல் விதியட்ட சாம சேத்திரியா எக்கம் அமாத்தியாசையா கெடுத்துட்டு அரகன் இப்ப கரு மகாச்சாரிய ஜி எல் பீரிஸ் அத்தியாபன அமாத்தியத்துமா கேபினெட் அமாத்தியவரையா விதியட்டா அன்ச அத்தரகட்ட வெங்கல ராஜ்ய அமாத்தியரு ஹத்தரதனிக் பத்கரை மே சேத்திரே இதாமத் ரட்டட வெதக அபிதான அத்தியாபனைய துல தருவிக்குகே தனும தீனுகிரீம ஆகல்ப சகா இவகேம කුසලතාවයන් සහ නිපුණතාවයන් සංවර්ධනය කිරීම මේ සියල්ල එකතුනොත් තමයි අධ්‍යාපනය සාර්ථක වෙන්නේ. බොහෝ වෙලාවට අධ්‍යාපනය කියලා කියන්නේ දැනුම විතරක් නෙමෙයි. ඒ දැනුමෙන් මනස පෝෂණය වීම විතරක් ප්‍රමාණවත් වන්නේ නැහැ. මම අහගෙන හිටිය මේ අරණි අමරසූරිය මන්ත්‍රීතුමිය කතාවේදී මේ අධ්‍යාපනයේදී විශේෂයෙන්ම තාක්ෂණය, විද්‍යාව, ගණිතය මේ ක්ෂේත්‍ර දියුණු කරනා වගේම යහපත් පුරවැසියෙක් නිර්මාණය කිරීම මේ අධ්‍යාපනයට අවශ්‍ය කාරණයක් කියලා. ඒක ඇත්ත. අපි දන්න අපි බොහෝ අය මේ වෙනකොට උත්සාහ කරන්නේ දෙමව්පියන්ගේ පවා බලාපොරොත්තු තියෙන්නේ විද්‍යාඥයින් නිර්මාණය කරන්න, පරිපාලකයින්, වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ගණකාධිකාරිවරු, නීතිඥවරු වගේ ඉහළ වෘත්තීන්වලට දරුවන් සූදානම් කිරීම තමයි සමාජයේ සෑම තීරුවකම ජනතාවගේ නැත්නම් දෙමව්පියන්ගේ බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඒ අය විතරක් රටකට ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ රටකට අවශ්‍ය වෙනවා ගීත රචකයින්, ලේඛකයින්, නාට්‍ය ශිල්පීන්, ඒ වගේම ගායකයින්, රංගන ශිල්පීන්, ක්‍රීඩකයින් වගේ අය රටකට අවශ්‍ය වෙනවා. ඒ වගේම තාක්ෂණ ශිල්පීන්, ව්‍යවසායකයින්, නව නිපුණකරුවන්, ව්‍යාපාරිකයන් මේ සියල්ලම අවශ්‍ය වෙනවා. මේ සියල්ලම නිර්මාණය කිරීමේ වගකීම තියෙන්නේ අධ්‍යාපනයට. ඒ නිසා මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පෙර පාසලේ ඉඳලා උසස් අධ්‍යාපනය සම්පූර්ණ කිරීම දක්වා මාර්ග සිතේමක් සකස් කරන්න ඒ අවශ්‍ය ප්‍රතිපත්ති හදන්න ඒ වගකීම පවරලා තියෙනවා මම හිතන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට. ඒ නිසා අපිට ලොකු වගකීමක් තියෙනවා මේ රට ඉස්සරහට ගෙනියන්න. ඒ වගේම මේ රටේ අභිමානය ලෝකෙ ඉස්සරහට ගෙනියන්න වර්තමානයට එහා ගිය අනාගතයක් දකින්න පුළුවන් පරපුරක් අපේ රටේ නිර්මාණය කරලා අපේ රටේ විවිධ ප්‍රශ්නවලට විවිධ අභියෝගවලට මුහුණ දෙන රටක්. මේ සියල්ලට විසඳුම තියෙන්නේ අධ්‍යාපනය අත. එනිසා අධ්‍යාපනයට වැඩි වැඩියෙන් අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. එනිසා තමයි අතිගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් මේ ක්ෂේත්‍රය ගැන විශේෂ අවධානයක් යොමු වෙලා තියෙන්නේ. සමහර ලාට සමස්ත දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය පිළිබඳ යම් යම් ප්‍රශ්න තිබුණා. හැබැයි අපි පිළිගන්නට ඕනේ මේ COVID-19 වසංගතය නිසා මුළු ලෝකයේම දණින් වැටිලා තියෙන අවස්ථාවක අපේ ආර්ථිකයටත් බරපතල විදිහට මේ COVID-19 වසංගතයේ ප්‍රහාර එල්ල කරනකොට අපේ ආදායම අඩු වෙනකොට අපේ ආර්ථික ක්‍රියාකාරීත්වය අඩු වෙනකොට ඒ සඳහා සූදානම් වෙන්නට ජනාධිපතිතුමත් මේ ආණ්ඩුවත් විශාල උත්සාහයක යෙදෙන අවස්ථාවක තමයි මේ ආයවැය ලේකම් ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මොනතරම් කරදර බාධක අභියෝග තිබුණත් මේ අධ්‍යාපන ක්ෂේත්‍රය අමතක කළා නැහැ. මේ අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල මුදලක් අයවැය ලේඛන විදියට වෙන් කළා තියෙනවා බිලියන 176ක පමණ මුදලක්. ඒකම අධ්‍යාපනය ගැන කතා කරනකොට වර්තමානයේ රැකියා වෙළඳපොළ පදනම් කරගෙන දේශීය වෙන්නට පුළුවන්, විදේශීය වෙන්නට පුළුවන් රැකියා වෙළඳපොළ පදනම් කරගෙන මේ අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය වෙන්න ඕනි කියන කාරණාව අද වෙනකොට විශේෂ අවධානයට ලක් වෙලා තියෙනවා. හැබැයි ඒක ඉලක්ක කරගෙන ඉස්සරහට යන වැඩපිළිවෙලක් මේ අධ්‍යාපන ක්‍රමය තුළ තියෙනවා. ඒ නිසා මේ වෙනකොට නැනෝ තාක්ෂණය, චන්ද්‍රිකා තාක්ෂණය, කෘතිම බුද්ධිය, ජෛව තාක්ෂණය, රොබෝ තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, ත්‍රිමාන මුද්‍රණය වැනි මේ විශේෂ ක්ෂේත්‍රයන් තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳව මේ අධ්‍යාපන පද්ධතිය තුළ ඒවා ඇති කරලා මේ දරුවන්ට මේ විශේෂ ක්ෂේත්‍රයන් පිළිබඳ අවබෝධය ලැබලා දෙන්න අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා. මුදල ප්‍රමාණවත් නොවෙන්න පුළුවන් ආරම්භයක් විදියට මෙතෙක් ආරම්භ කරපියවා තවත් වැඩිදියුණු කරන්නටත් අලුත් ක්ෂේත්‍ර ආරම්භ කරන්නටත් අවශ්‍ය මූලික පසුබිම් මේ අයවැයෙන් සකස් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දකින දෙයක් තමයි අධ්‍යාපන ක්ෂේත්‍රය දිහා බලනකොට සමාන අධ්‍යාපන අවස්ථා හැමෝටම ලැබෙනවද කියන ප්‍රශ්නේ. ගමට එක විදියක්, නගරයකට එක විදියක්, ඒ හැමෝම චෝදනා කරනවා ඒ පිළිබඳ. අපි දන්නවා නගරයේ පහසුකම් සහිතව පාසල් අධ්‍යාපනයට අවශ්‍ය සියලු පහසුකම් තියෙනවා. ගමට අවශ්‍ය පහසුකම් අඩුවෙන් තියනවා වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ සම්පත් බෙදී යාමේ විෂමතාවය අවම කරලා සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන අවස්ථා දෙන වැඩපිළිලක් මේ අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පසුබිම මේ වෙනකොට සකස් කරලා තියෙනවා. ඒ අනුව ජාතික පාසල් ප්‍රමාණය 1000 දක්වා වැඩි කරන්න, 373 1000 දක්වා වැඩි කරනවා කියන්නේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට අඩුම තරම එක ජාතික පාසලක්වත් හැදෙනවා. එතකොට ජාතික පාසලකට අවශ්‍ය සම්පත් ප්‍රමාණය ලැබෙනකොට, මානව සම්පත්තික ලැබෙනකොට, ඒ අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලැබෙනකොට, ක්‍රීඩා පහසුකම් ලැබෙනකොට, ඒ ගමේ ඉන්න දරුවටත් ජාතික පාසල්
අලුතින් නිර්මාණය වන ජාතික පාසල් තුළ අධ්‍යාපන ලැබීමට අවකාශය ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ත්‍රිභාෂා ද්විතීයක ජාතික පාසල් 20ක් ලංකාව පුරා ආරම්භ කිරීමේ වැඩපිළිවෙල මේ ආයවැය ලේඛනය තුළ ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් අපි දන්නවා දරුවන්ට මේ නවීන තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා අධ්‍යාපනය ලැබිය යුතුයි. ඒක අපිට පැහැදිලිව ප්‍රබලව දැනුණා මේ COVID-19 වසංගතයත් එක්ක පාසල් වහන්න සිද්ධ වුණා. පාසල් ඇහුවේ ඒ දරුවන්ගේ ආරක්ෂාවට. දරුවන්ගේ අධ්‍යාපනය යම් යම් ආකාරයෙන් බාධාවක් ඇති වුණත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවට තමයි පාසල් නිවාඩු දීර්ඝ කරන්න සිද්ධ වුණේ. නැවත දැන් පාසල් ආරම්භ කරලා තිනවා. 150කට ආසන්න දරුවන් ප්‍රමාණයක් මේ වෙනකොට ඉගෙන ගන්නවා. බොහෝ වෙලාවට සමහර දිස්ත්‍රික්කවල මොනරාගල, පොළොන්නරුව, අනුරාධපුර වගේ ඒ ග්‍රාමීය දිස්ත්‍රික්කවල මේ COVID-19 වසංගතයේ මේ වගේ බරපතල තත්ත්වයක නැහැ. ඒ නිසා දරුවන් පාසල් නිරතුරුව පාසල් අධ්‍යාපනයට යොමු වෙනවා. ඒ නිසා අපි දන්නවා මේ සෑම දරුවෙකුටම ස්මාර්ට්ෆෝන්, ටැබ්, ලැප්ටොප්, පරිගණක වගේ දේවල් තිබිය යුතුයි. ඒ වැඩපිළිවෙල ගැනත් අපේ ආණ්ඩුවක් විදිහට අපි මේ වෙනකොට කල්පනා කරගෙන යනවා. ඒකම අපි දකින අධ්‍යාපනය කියලා කියන්නේ මේ ගොඩනැගිලි, ඒ වගේම භෞතික සම්පත් වලින් සම්පූර්ණ වූ පහසුකම් ලබා දීම විතරක් නෙමෙයි. අධ්‍යාපනයේ මූලික පරමාර්ථය යහපත් පුරවැසියෙක් බිහි කිරීම. යහපත් පුරවැසියෙක් බිහි කරනවා කියලා කියන්නේ විෂය කරුණු වලින් පෝෂණය වන බුද්ධිමත් මනසක් නිර්මාණය කරනවා විතරක් නෙමෙයි. සාරධර්ම ගුණධර්ම වලින් හදවත පෝෂණය කිරීමක්.
ගරුවෙමතුමාට මිනිත්තු දෙකක් තියෙනවා.
දක්ෂතාවයන් වලින් මේ දරුවන් පෝෂණය කිරීම. ඒ නිසා තමයි ජනාධිපතිතුමා කල්පනා කරේ දහම් අධ්‍යාපනයට මුල්තැන දෙන්න ඕන. මේ දහම් අධ්‍යාපනයට මුල්තැන දෙනකොට බෞද්ධ දහම් පාසල් විතරක් නෙමෙයි, බෞද්ධ දහම විතරක් නෙමෙයි, ඉස්ලාම් ආගම, කතෝලික ආගම, හින්දු ආගම, මේ සියලුම ආගම් නියෝජනය කරනව ඒ දහම් අධ්‍යාපනය දිනු කිරීම සඳහා එතුමා විශේෂ අවධානයක් යොමු කරා. ඒ නිසා තමයි දහම් පාසල් පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපන අමාත්‍යාංශයක් පළමු වතාවට එතුමා ආරම්භ කරේ. එතුමා කල්පනා කරා මේ රටක් ඉස්සරහට යනකොට දරුවන්ගේ අධ්‍යාපනය සමස්තයක් විදිහට සම්පූර්ණ වෙනකොට සාරධර්ම ගුණධර්ම කියන දේවල් දරුවන්ගේ සිත් තුළට යන්න ඕන. අපි විශේෂයෙන්ම කල්පනා කරන්නට ඕන ඉතිහාසයේ ඉඳලා වර්තමානයේ දක්වා ශිෂ්ට සම්පන්න සමාජයකට අවශ්‍ය කරන වටිනාකම්, අගයන්, සමාජ භාවිතාවන්, අර්ථකථනය, ඒ වගේම විවිධ ආගමික නායකයන් දේශනා කරපු ඒ හරවත් දේශනාවන්, ඒවට මුල්තැන දීලා වර්තමාන පරපුර සකස් කිරීමට වැඩියෙන් වැඩිහිටිය විදියට අපිට අත් නොහැරින වගකීමක් තියෙනවා. ජාතික අගයන්, ඒ වගේම සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරන්නටත්, ගුණනුවණින් නනනුවණින් ගුණසුවඳින් සපිරුණු ආගමික හදියාවන් තුළින් හික්මුණු සාරධර්ම ගුණධර්ම වලින් සපිරුණු පූර්ණ පෞර්ෂයක් නිර්මාණය කරන, සමාජ සංහිඳියාව අගය කරන, මහ පොළොවේ අක්මුල් බැසගත් සංස්කෘතික මිනිහෙකු නිර්මාණය කිරීමත් අවශ්‍යයි. ඒක අපේ අධ්‍යාපන අමාත්‍යාංශයට ඒ වගකීම පැවරිලා තියෙනවා. එම අග්‍රගන්නේ වැදගත් අරමුණු ඉටු කරගන්න ආගමික සිද්ධාස්ථාන ආශ්‍රයෙන් ලබන දහම් අධ්‍යාපනයේ ප්‍රවර්ධනය කිරීමට විශේෂ වැඩසටහන් කීපයක් අපේ අමාත්‍යාංශය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම පිරිවෙන් අධ්‍යාපනයේ නගා සිටීම් අපේ ඉතිහාසය දිහා බැලුවොත්
ඔබතුමයි කාලය අවසානයි
අවසන් කරන්න. ඒ පිරිවෙන් අධ්‍යාපනය කියන්නේ අපේ අධ්‍යාපනයේ සාරය ඉතිහාසයේ 18 කුලයක පිරිස් ඉන්දියාවේ නැවිලා මේ ලංකාවේ පදිංචි වෙලා මුළු ලෝකෙම විස්මයට පත් කරන්න පුළුවන් විවිධ නිර්මාණ කලාකෘති, චෛත්‍ය, ඒ වගේ මහා සාගරයේ පර යන වැව් වගේ විවිධ නිර්මාණයන් කරේ ඒ අධ්‍යාපනයේ පිරිවෙන් අධ්‍යාපනයට පිංසිද වෙන්නේ. හැබැයි මේ පිරිවෙන් අධ්‍යාපනය අපේ භික්ෂූන් වහන්සේලා, පරිවාණාධිපති ස්වාමින් වහන්සේලා, කෘත්‍යාධිකාරී ස්වාමින් වහන්සේලා අමාරුවෙන් හරි අරගෙන ආවා. මේ වෙනකොට පිරිවෙන් අධ්‍යාපනයේ දියුණු කිරීම සඳහා අපේ අමාත්‍යාංශයේ විශේෂ වැඩසටහන් කීපයක් ආරම්භ කරලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාව, පරිගණක, තාක්ෂණය වගේ ඒ අලුත් විෂයන් එකතු කරලා මේ පිරිවෙන් අධ්‍යාපනය දියුණු කරලා විශේෂයෙන්ම ආගම ධර්මයේ දියුණු කිරීම සඳහා ඒ විශේෂ වැඩපිළිවෙල අපේ අමාත්‍යාංශය මගින් ආරම්භ කරලා තියෙනවා. ඒ පිළිබඳව ඒ ගැටලු උද්ගත වෙලා තියෙනවා නම් යම් ගැටලු, ඒ ගැටලු වැටු ප්‍රශ්න ඒවා සාකච්ඡා කරලා නිරවුල් කරලා ඒවා විසඳීමටත් අපි බලාපොරොත්තු
වෙනවා.
මේ අධ්‍යාපන අමාත්‍යාංශය අපේ මහාචාර්ය ජී.එල්. පිරිස් අමාත්‍යතුමා, ඒවගේ අපිට හොඳ ලේකම්වරයෙක් ලැබිලා තියෙනවා. මහාචාර්ය කපිල චන්දන පෙරරා මැතිතුමා එතුමත් අධ්‍යාපනඥයෙක්. ඒ වගේම මගේ අමාත්‍යාංශයේ ලේකම් හරිචන්ද්‍ර මැතිතුමා මේ පිළිබඳ උනන්දුවක් දක්වනා වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ වගේම රාජ්‍ය අමාත්‍යාංශවල සියලුම නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩල විශේෂ උත්සාහයක් ගන්නවා. මේ රටේ ජනතාව විපක්ෂයේ වගේම ආණ්ඩු පක්ෂයේ බලාපොරොත්තු වෙන ඒ අධ්‍යාපනයේ යම් සාධනීය තත්ත්වයක් අපිට අවශ්‍යයි. ඒ අරමුණ කරා යන්නට මේ සියලුම දෙනායකතු වෙලා ඒකාබද්ධව මේ ක්ෂේත්‍රය දිනු කරන්න කටයුතු කරනවා කියන කාරණාවක් මේ මොහොතේ සිහිපත් කරමින් නියදෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු අබ්දුල් හමීද් හලීම් මන්ත්‍රීතුමා. මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
මිනිත්තු
7 minutes.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ගරු මුලසන හොමන මන්ත්‍රීනි, අධ්‍යාපන අමාත්‍යාංශයේ වැසිසියටදී ඉතා සීමිත කාලය තුල කතා කිරීම අවස්ථාව ලැබීම සම්බන්ධව විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍ය ගරු ජී.එස්.පී.එස් මැතිතුමා, ආචාර්යවරු කීති මහාචාර්ය කීතිද අධ්‍යාපන ශිෂ්ටගෙන අධ්‍යක්ෂීම් රාශියක් තිබෙන අමාත්‍යවරු කීතියට එතුමා ඒ කාලය තුල අධ්‍යාපන ශිෂ්ටය තුල අධ්‍යාපන ජීව ක්‍රීම් සඳහා සාධනීය පියවරවල් ගණිවි කියන විශ්වාසයේ අපි තුල තියෙනවා. එතුමාට මම ප්‍රීසුබත් නතර විශේෂ කර යමිතමනි, අපි පත්වන ආණ්ඩුවල අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් අවස්ථා ගානාවක්ම ඉල්ලා සිටියා. අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධ නමුත් මේ වනතුරු එක ඉෂ්ට වෙලා නැහැ කියලායි මගේ හැඟීම. වෙනස් වන ලෝකෙට සරණ පරිදි අපි ඉදිරියේ ඇතිවන අභියෝගයන් අපේ අනාගත පරපුර ශක්තිමත්ව මුහුණ දීමට පුළුවන් විදිහට අපේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපි සැකසිය යුතුයි. ඒ සම්බන්ධ සීව පාර්ශ්වීම යෝජනාවන් සමන්විත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඉදිරිපත් ඔබතුමාගේ අවධානය යොමු කරන සිතාමත්ම කාර්යමයි ලස්නවා. දෙවනි කාරණයක් හැටියට මුළු පාසල් පද්ධතිය ගත්තම අපි දන්නවා පාසල් 10,000කට වැඩිය තිබුණත් පසුගිය 23 ඉඳා අධ්‍යාපන අමාත්‍යාංශය ගත්ත තීරණය මත සමහර පාසල් ආරම්භ වුණා. මම හිතන්නේ පාසල් 5100 පමණ ආරම්භ කරත් මම හිතන්නේ එම ළමයින්ගේ පැමිණීමේ සාර්ථක නැති බවයි අපිට ආරංචි මාර්ගයෙන් තොරතුරු ලැබෙන්නේ. මම හිතන්නේ සියලුම පාසල් එකවරටම ආරම්භ කිරීම සඳහා යම් සැලසුම් සහගත වැඩපිළක් දියත් හොඳයි කියන එකයි මගේ මතය. විශේෂයෙන්ම සෞඛ්‍යාංශයේ උපදේශ පිළිපදින් පාසල් පද්ධතිය ආරම්භ කිරීම ඉතාමත් සුදුසු බවයි මම හිතන්නේ. ඒත් විශේෂයෙන් පාසල් ළමයින් කෝවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පහසුකම් පාසල් පරිසරය තුළ එදිකලාට පසුව පාසල් ආරම්භ කිරීම ඉතාමත්ම සුදුසු බව හිතනවා. වගේම පවතින කෝවිඩ් තත්ත්වය තුළ ඔන්ලයින් ක්‍රමය තුළ පන්ති පවත්වාගෙන හැකියි කියලා සමහර අය අදහස් කළත් එහෙම අපේ පාසල් ළමයින් ඔන්ලයින් ක්‍රමය තුළ පාඩම් පැවැත්වීම සුදුසු වාතාවරණයක් තාමත් ඇතිවල නැහි කියලා මම හිතන්නේ. විශේෂයෙන්ම දුප්පත් අසරණ ළමයින් එවැනි පවස්කම් නැති නිසා එක විශාල අසාධාරණයක් සිදුවෙන්න හේතු වෙයි. මේ සම්බන්ධ විග්‍රහ කරන්න යන්න නැහැ. ඒ සම්බන්ධ ඔබතුමාගේ සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න අවශ්‍යතාවත්ම කාර්යක්‍රමයි ඉල්ලා සිටිනවා. පසුගිය කාලේ අපේ රජයේ යටතේ අපි පාසල් ළමයින්ට ටැබ් යන්ත්‍රය ලබා දීමට පියවර ගත්ත නමුත් විවිධ හේතු මත හිටපු ජනපතිතුමා අමාත්‍ය මණ්ඩලයේ එම අනුමැතිය ලබා දුන්නේ නැති නිසා අපිට ඒ ටැබ් යන්ත්‍ර ලබා දෙන්න බැරි වුණා. පුළුවන් නම් ඔබතුමන්ලාගේ කාලේ හරි එම ටැබ් යන්ත්‍රය පාසල් ළමයින්ට ලබා දීමට කටයුතු කරන නිසා තාමත්ම කාර්යක්‍රමයි ඉල්ලා සිටිනවා. ඊළඟට අපි පසුගිය කාලේ රැකියා විරහිත උපායධාරී 10,000කට රැකියා ලබා දීලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එය අනුයුක්ත කරා. ඉන් පසුව ඔවුන්ගෙන් තෝරගත් කොටසක් මහිතන්නේ 1400ක් පමණ අගෝස්තු මාස පළවෙනි සිට ජාතික පාසල් වලට එය අනුයුක්ත කළා. නමුත් මේ වෙනතුරු ඔවුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අන්තර්ග්‍රහණය කරලා නැහැ. මේතුර ඔවුන්ට මහිතන්නේ 20,000ක් පමණ දීමනාවක් පමණයි ගෙවන්. මේ සම්බන්ධවත් ඔබතුම නාසරගේ අවධානය යොමු කරලා ඒ උපාධාරින් අධ්‍යාපන අමාත්‍යාංශයට
අන්තර්ගතවන්න මිනිත්තු දෙකක් තියෙනවා.
කල්කිල්ල සිටිනවා. ප්‍රථමයෙන් දෙමළ මාධ්‍ය පාසල් වල බොහෝ කාලයක් සිටම අත්‍යවශ්‍ය පාඩම් සඳහා ගුරු හිඟයක් ප්‍රයත්න බව ඔබතුමා දන්නා ඇති මා සිතනවා. ඒ නමුත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවල තිබෙන වාර්තාවල නම් දෙමළ මාධ්‍ය පාසල් වල ගුරු හිඟයක් නැති බවයි පෙන්වුම් කරන්නේ. ඒකට හේතුව දෙමළ මාධ්‍ය පාසල් වල සිංහල මාධ්‍ය ගුරුවරුන් විවිධ හේතු මත අනුයුක්ත කර තිබීමයි. එම නිසා එම ගුරුවරුන් සිංහල පාසල් වලට ස්ථාන මාරු කර දෙමළ මාධ්‍ය පාසල් වල තිබෙන ගුරු පුරපාඩු පුරවන්න පියවර ගන්නා ලෙසමයි තාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මුස්ලිම් පාසල් වල බහුල පවතින ප්‍රදේශ වල එම පාසල් කටයුතු කළමනාකරණය සඳහා වගකීම් දරන නිලධාරි දෙපාර්තමේන්තුව හෝ නැත්නම් කලාප කාර්යාල නැති නිසා එමේ පාසල් විශාල ප්‍රශ්න රාශියට මුහුණ පමින් ඉන්නවා. මධ්‍ය පළාතේ මුස්ලිම් පාසල් සම්බන්ධව වගකීම් දරන නිලධාරීන් හෝ අධ්‍යක්ෂවරුන් කවුරුත් නැහැ. සමහර කොට්ටාස කාර්යාලවල සමහර මුස්ලිම් නිලධාරීන් නාමික වශයෙන් පත්වී තිබෙන නමුත් කිසිම වැඩක් ඒ අයගෙන් සිදුවන්නේ නැහැ. මේ සම්බන්ධව ඔබතුමාගේ අවධානය යොමු කර විශේෂයෙන්ම මුස්ලිම් පාසල් වල වගකීම් දරන්න පුළුවන් ඒ නිලධාරීන් ඔව් අධ්‍යක්ෂවරුන් පත් කරන සේ කාර්කිලස් තිබීම මානෙස්තු.
ස්තුතියි. මේ ළඟට ගරු සුදත් මංජුල ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
ගරු කාරක සභා සභාපතිතුමියනි මන්ත්‍රීතුමියනි පුද්ගලයා තුළ චර්යාත්මක වෙනසක් ඇති කිරීමේ අභියෝගාත්මක වගකීම බාරගනිමින් දැනුම ආකල්ප කුසලතා සංවර්ධනය තුළ සමබර පෞරුෂයෙන් යුතු පුරවැසියෙක් නිර්මාණය කිරීමම මව්පොළොවට දායාද කිරීමේ මහා වගකීම බාරගෙන කටයුතු කරන අධ්‍යාපන වැය ශීර්ෂය පිළිබඳව විවාදයට ලක්වන මේ මොහොතේ කරුණු දැක්වීමට මාහට අවස්ථාව ලබා දීම පිළිබඳව ප්‍රථමයෙන් මාගේ ස්තුතිය පිරිනමනවා. අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව පළදායි පුරවැසියෙක් සහ සතුටින් ජීවත් වෙන පවුලක් නිර්මාණය කිරීම සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ වසර 42කට පසුව ගෙන ඇති ජාතික තීන්දුව පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් ගරු අධ්‍යාපන අමාත්‍යතුමා ඇතුළු රාජ්‍ය අමාත්‍ය තුමන්ලා ලේකම් තුමන්ලා ඇතුළු ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිතුමා ඇතුළු සියලුම අධ්‍යාපන බලධාරීන්ට මාගේ ස්තුතිය පිරිනමනවා. 1978 දී රාජ්‍ය විශ්වවිද්‍යාල 8ක් තිබුණා. ගරු සභාපතිතුමනි 1978 වර්ෂයේ උසස් පෙළ විභාගයේ සඳහා සිසුන් 26,918ක් සුදුසුකම් ලබා ඉදිරිපත් වී තිබෙනවා. විශ්වවිද්‍යාල සඳහා 4,959ක් සුදුසුකම් ලබා තිබෙනවා. ප්‍රතිශතයක් ලෙස බැලුවොත් අපි 18.42% තමයි සිසුන් ඇතුළත් වෙලා තියෙන විශ්වවිද්‍යාල සඳහා. අපි 2015 වර්ෂය ගැන බැලුවොත් පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 3,2434යි. විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 155,530යි. විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව 229,083යි. ප්‍රතිශතයක් ලෙස 19%කට ආසන්නයි. ගරු සභාපතිතුමියනි 2018 වර්ෂය ගැන අපි බැලුවොත් උසස් පෙළ සඳහා 26,267,202ක් ශිෂ්‍යාවන් පෙනී සිට තිබෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබලා තියෙනවා 1,67,992ක් විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ 31,902කට 19%කට ආසන්න ප්‍රතිශතයක් තමයි පෙන්වන්නේ. හැබැයි 2019 වර්ෂයේ අපේ අතිගරු ජනාධිපතිතුමා ගරු අධ්‍යාපන අමාත්‍යතුමා අපේ රජය දෙවන්ත පරිවර්තනයක් සඳහා තීන්දුවක් අරගෙන තියෙනවා. 290,000ක් උසස් පෙළ සඳහා ඉදිරිපත් වෙලා තියෙනකොට එයින් 181,144ක් විශ්වවිද්‍යාල සඳහා අවස්ථාව ලැබිලා තියෙනවා. හැබැයි එයින් 40,000ක් 22%ක් දරුවන් සඳහා මේ අවස්ථාව උදා කරලා තියෙනවා. ඒක මහා පරිවර්තනයක්. ගරු සභාපතිතුමියනි, 2019-20 වසර සඳහා සිසුන් 10,000කට වැඩි ප්‍රමාණයක් විශ්වවිද්‍යාල සඳහා අවස්ථාව උදා කරලා තියෙනවා. අපේ රජය 2018ට වඩා ආසන්න වශයෙන් මේ 10,000කට වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් වැඩි කරන ගමන් උසස් පෙළ විභාගයේ සඳහා පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් අපේ රජය 290,000න් 40,000ක් රාජ්‍ය විශ්වවිද්‍යාලයට ඇතුළත් කරනකොට මේ ශිෂ්‍යයන්ට ගෙන් උසස් පෙළ සමත් දරුවන්ගෙන් වියදම් දරන්න පුළුවන් දෙමව්පියන්ගේ දරුවෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයට පිරිසක් ඇතුළත් වෙනවා. තවත් පිරිසක් උසස් තාක්ෂණ ආයතන වලට ඇතුළත් වෙනවා. හැබැයි නමුත් අපි වගේ ගම්වල පවුල්වල අපේ දරුවෝ මේ විදියට අවස්ථාව උදා වෙන්නේ නැහැ. ඒ දරුවන් නිසියාකාරව සමාජගත කිරීම පිළිබඳ මහා අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය ජයග්‍රහණය කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ප්‍රමුඛ මේ රජය අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රාදේශීය මට්ටමින් දිස්ත්‍රික් එහෙම නැත්නම් නගර විශ්වවිද්‍යාල ආරම්භ කරන්න කටයුතු කරලා තියෙන අවස්ථාව ප්‍රශංසනීය කාරණයක්. අපි දැක්ක විපක්ෂයෙන් ඒ පිළිබඳ විවිධ විවේචන එල්ල වුණත් මම යෝජනා කරනවා මේ නගර විශ්වවිද්‍යාල බිහි කිරීමේදී අපි කෑගල්ල දිස්ත්‍රික්කයේ හැටියට කෑගල්ල කේන්ද්‍ර කරගෙනත් මෙවැනි නගර විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම ඉතාම කාලෝචිත කාරණාවක්. ඒ පිහිටීම අනුව ඒ වගේම ගරු සභාපතිතුමියනි, තරුණ තරුණියන්ට ඔවුන්ට ගැළපෙන උපාධියක්, ඒ වගේම හැකියාවක් කරන ගමන් උපාධියක්, ඒ වගේම ඒ අයගේ රුචිකත්වය හා හැකියාවට ගැළපෙන උපාධියක් නිර්මාණය කිරීමත්, ගරු සභාපතිතුමනි මට විනාඩියක් ලබා දෙන්න, ඒ වගේම තොප්පියට ගැළපෙන ඔලුවක් නෙවෙයි ඔලුවට ගැළපෙන තොප්පියක් සකස් කරන වැඩපිළිවෙලක් අපේ රජය අද නිර්මාණය කරලා තියෙන මොහොතක මේ වැඩසටහන තුල විශේෂයෙන්ම ප්‍රදේශයේ හැකියාවන්ට ගැළපෙන, ඒ වගේම ඒ රටේ රැකියා වෙළඳපොළට ගැළපෙන උපාධි නිර්මාණය කරන්න ගත් තීරණය අගය කරමින් ස්තුතිවන්ත මන් ඉහළ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 12ක් තියෙනවා.
ගරු සභාපතිතුමිය අවසරයි. විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ තාම වැදගත් අමාත්‍යාංශයක් කතා කරන්න ලැබීම සතුට වෙනවා. වගේම ඔබතුමිය මූලාසනයේ ඉන්න අවස්ථාවක් කතා කරන්න ලැබීමත් සතුටක්. විශේෂයෙන් ඔබතුමිය ගුරුවරයෙක් විදිහට, ඒ වගේම මමත් ගුරුවරයෙක් විදිහට අපි එක අවස්ථාවක එක අවුරුද්දේ පත්වීම් ගත්තු අය. ඒ ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම කරුණු කාරණා කිහිපයක් කියන්න ඕන. අපි දන්නවා තාක්ෂණ පීඨය ගැන කතා කරද්දී, තාක්ෂණ විද්‍යාව ගැන කතා කරද්දී උසස් පෙළ අද ගොඩක් පාසල් 490ක් තිබුණත් පාසල් 175කටම තාක්ෂණ විද්‍යාගාර නැහැ. ගරු ඇමතිතුමනි, මේක ලොකු අඩුපාඩුවක් විදියට දකිනවා. ලකුණු 30ක් කම වෙනවා තාක්ෂණ පීඨයේ තාක්ෂණ විෂය අධ්‍යාපනය ලබන දරුවන්ට ප්‍රැක්ටිකල් වලට. හැබැයි මේ ලකුණු 30 ගන්න 130ක ලකුණු ගන්න එයාට විද්‍යාගාර පහසුකම් නැහැ. ශිෂ්‍ය 60,000ක් විතර මේ විද්‍යාගාර පහසුකම් නැතිවම හර අපහසුතාවට පත් වෙලා තියෙනවා. අපි දන්න ඔපෙක් සංවිධානය හරහා ලැබ් 50ක් හදන්න ආධාර මුදල් ලැබිලා තිබුණත්, ණය ආධාර ලැබිලා තිබුණත් ඒක 2022 5 වෙනි චක්‍රලේඛනයක් නිකුත් කිරීම මගින් 2025 කියන චක්‍රලේඛන වගේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නතර කරලා තිනවා. මේ ගැන ඔබතුමා හොයලා බලන්න. විශේෂයෙන් මේ අයවැයෙන් රුපියල් මිලියන 400ක් වෙන් කරලා තිනවා ලැබ් 8ක් හදන්න. හැබැයි ලැබ් 8ක් හදන්න මිලියන 400ක් වේදම් කරද්දී ලැබ් සඳහා ගෘහ භාණ්ඩ සහ උපකරණ ගන්න මිලියන 800ක් වෙන් කරලා තිනවා පාසල් 16කට. ඉතින් මේක හරි අවිද්‍යාත්මකයි. ඔබතුමා මේ ගැන හොයලා බලන්න. ඒ වගේම ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් යුනිට් එකක් නිර්මාණය කරලා තියෙනවා. හැබැයි මේකට PMU එකට කිසිම අරමුදලක් වෙන් කරලා නැහැ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන කාරණයක් අපි දන්නවා රාජ්‍ය විශ්වවිද්‍යාල උසස් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නියාමනය වෙනවා. හැබැයි පෞද්ගලික උපාධි ප්‍රදාන ආයතන නියාමනය වෙන්න තැනක් නැහැ. විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා යටතේ තියෙන්නේ. නමුත් අපි විශ්වාස කරනවා රාජ්‍ය විශ්වවිද්‍යාල පෞද්ගලික උපාධි ප්‍රදාන ආයතන ඒ වගේම විදේශීය උපාධි ලබන දරුවන්ගේ කටයුතු මේ සියල්ලක්ම නියාමනය කරන්න උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටෙව්වොත් මම හිතන්නේ ඒක වටිනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ගරු ඇමතිතුමනි විශාල අසාධාරණයක් මෙවර විශේෂයෙන් පරණ නිර්දේශය යටතේ සහ නව නිර්දේශය යටතේ විභාග දෙකක් තිබුණා. ඒ නිර්දේශ දෙක යටතේ විභාගයට ඉදිරිපත් වීමේදී නව නිර්දේශය යටතේ විශේෂයෙන්ම ජීවවිද්‍යාව හදාරපු අයට ගරු GLPRI අධ්‍යාපන ඇමතිතුමනි අපේ මූලාසනයේ සභාපතිතුමියන් මේ කාරණේ හොඳින් දන්නවා. අපි විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට සම්භාව මේ සම්බන්ධව පැමිණිලි කරා. ඉතාමත්ම අසාධාරණ විදිහට තමයි මේ තෝරා ගැනීම සිදු වෙලා තියෙන්නේ. උදාහරණ කීපයක් මට ඉදිරිපත් කරන්න පුළුවන්. කළුතර දිස්ත්‍රික්කයේ නව නිර්දේශයෙන් 14% තීරලා තියෙන්නේ. පැරණි නිර්දේශයෙන් 86% තීරදී. මාතලේ 16%යි. මාතර 18%යි. හම්බන්තොට 14%යි. කුරුණෑගල 22%යි. පුත්තලම 20%යි. ඒ වගේම රත්නපුරේ 17%යි. පොළොන්නරුවේ 17%යි. මේ විදිහට ඉතාම අඩු ප්‍රතිශතයක් තමයි තේරලා තියෙන්නේ. වැඩිම ප්‍රතිශත තේරලා තියෙන්නේ කිල්ලොච්ච 156 මාතර මුලතිව් 150 වවුනියා 154 කොළවසක් නුවර වගේ දිස්ත්‍රික්කවල 136 134 දිහට තේරලා තියෙනවා. මෙතන විශාල විෂමතාවයක් තියෙනවා ගරු ඇමතුමනි. මේ විෂමතාවේ හරහා විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ අසාධාරණය තමයි ගරු ඇමතුමනි අපි දන්නවා කොවිඩ් නිසා මේ සැරේ උසස් පෙළ විභාගය පරක්කු වුණා. මේ දරුවෝ උදාහරණයක් විදිහට මාතර දිස්ත්‍රික්කයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාතර දිස්ත්‍රික්කයේ 26 වෙනි අටින ළමයා දිස්ත්‍රික් රෑන්ක් එකේ එයා දෙවෙනි පාර විභාගයේ සඳහා ඉල්ලුම් කරලා නැහැ. මොකද වෙනදා මාතරෙන් 70ක් 60ක් යනවා ජීව විද්‍යාංශයෙන් වෛද්‍ය පීඨයට. 26 ළමයා දෙවෙනි පාර විභාගයේ ඉල්ලන්නේ නැහැ. අද ඒ ළමයාට එලවත් නැහැ මෙලවත් නැහැ. වෙන වෙන විෂයක්වත් අඩුමනේ කිසිම විශ්වවිද්‍යාලයකට ඉල්ලුම් කරලත් නැහැ. වෙනත් විෂයක් දෙවෙනි විෂයක් කුරුණෑගලත් එහෙමයි 36ට තේරුණු ළමයා. ඒ ළමයි මේ සිවිදි දෙවෙනි නසා ගන්න තැනට ඉතාමත්ම මානසික වියවුලකටපත් වෙලා තියෙනවා. ඒ දෙමව්පියෝ ඉතාම අසරණ භාවයටපත් වෙලා තියෙනවා. මම හිතන්නේ ඔබතුමාගේ ලොකු වගකීමක් මේ තත්ත්වය නිවැරදි කරන්න. අපි කියන්නේ ඇයි හරහා අර පරණ නිදිසේසේ තේරුණු අය කපලා දාන්න කියලා. මොකක් කර ක්‍රමවේදයක් සකස් කරලා ගරු ජීඑල් පීරිස් ගරු අධ්‍යාපන ඇමතිතුනි මේකට මානසික බලලා මේ ක්‍රමවේදයක් හදන්න. ඒ වගේම මේ අවුරුදු 7කට 8කට සැරයක් මේ විෂය දේශ නිර්දේශ මාරුවෙද්දී ඇති වෙන ප්‍රශ්නේ මම හිතන්නේ අපේ මුලාසනේ සභාපතිතුමිය දන්නවා. ඒක නිවැරදි කිරීමක් කරන්න එක්කෝ එක පේපර් එකක් හදන්න පුළුවන් වැඩපිළිවෙලක් ගේන්න නැත්නම් හැම සැරේම අවුරුදු 8කට 9කට සැරයක් විෂය නිර්දේශය වෙනස් වෙද්දී මේ තත්ත්වය නිර්මාණය වෙනවා. ඒ වගේ අද රටේ කොවිඩ් අර්බුදයත් එක්ක දැන් පාසල් අරලා තියෙනවා. අද උදේ මට මැසේජ් එකක් එවුවා චානුක දිල්ෂාන් කියලා ගලෙන් බිදුණුවව දරුවෙක්. ඒ දරුවා මගෙන් අහනවා මේ අධ්‍යාපන බලධාරීන්ට තේරෙන්නේ නැද්ද කියලා අහනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔබතුමාලට තේරෙන්නේ නැද්ද කියලා අහනවා. එතුමා අහනවා මේ ඒ දරුව අහනවා මගෙන් මේ වෙසරේ උසස් පෙළ සාමාන්‍ය පෙළ ලියන දරුවෙක්. ඒ දරුව අහනවා මේ මේ පහසුකම් නැතුව පාසල් ඇරලා මොකද්ද කරන්න යන ආණ්ඩුව කරන්න යන මේ අවදානම කියලා. ඒගොල්ලෝ ඒ දරුව මයෙන් අහනවා 6 ඉඳන් මේ පාසල් ඇරියේ මම අංකල් කියලා. 11 12 13 තරක් ඇරියනම් ඇතිනේ කියලා. මේ ඇත්ත කතන්දරයක් මේ දරුවා කියන කතන්දරේ බොහොම සංවේදී වේ දරුවා කියන්නේ. ඒ දරුවා කියනවා පාසලේ ඉන්න ගුරුවරුන්ට ඒ අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් දෙන්න ප්‍රමාණවත් සම්පත් නැහැ කියලා. අත්‍යවශ්‍යයි තරක් ගෙන්නන්න නැතුවයි කරන්න කියලා අහනවා. ඒ දරුවා මගෙන් අහනවා ක්ලාස් පෞද්ගලික පන්ති උපකාරක පන්ති කරන්න දෙන්න නැතුවයි පාසල් අරින්න කියලා. වෙඩින්නේ එකට 50කට නම් සීමා කරලා තින්නේ පාසල් අරින්න කියලා. ඒ වෙඩින්නකට ඒ අවදානම ගන්න නැත්නම් ඇයි පාසලට ඒ අවදානම ගන්න කියලා මේ දරුවා මගෙන් අහනවා. මෙන්න මේ කරුණු කාරණා කතා කරන්න කියලා. ඉතින් ඒ වගේ බොහොම අවිද්‍යාත්මකව තමයි අද පාසල් ඇරලා තින්නේ කියලා අපි විශ්වාස කරනවා. අපි කියන්නේ පාසල් වහන්න කියලා. හැබැයි මේට වඩා ක්‍රමවේදයක් සකස් ගන්න ඕන කරු අධ්‍යාපන ඇමතුමනි. මේ සම්පත් දෙන්න ඕන. අඩුම ගන්න එක පාසකට එක ගුරුවරයෙක් දෙන්නෙක්ව පුහුණු කරන්න ඕන හදිසි අවස්ථාවකදී දරුවන්ට ප්‍රතිකාර කරන්න. අපි ඊයේ පෙර දැක්කා එක මේ පාසලක දළුවෙක් කලන්තේ දාලා වැටුණාම ඒක සාමාන්‍ය දෙයක් අපි දන්නවා මාත් ගුරුවරයෙක් විදියට. නමුත් දැන් දෙමව ගුරුවරු එකට ලං වෙන්නේ නැහැ. බයයි. ඒ ළමයින්ට ලං වෙන්නේ නැහැ ප්‍රතිකාර කරන්න තියක් ඉට වෙන්නේ නැහැ. එතකොට ඒක ඉතාම අසාධාරණයක් දරුවන්ට. දැන් එක දරු එක පාසලක ගුරුවරයෙක් දෙන්නෙක් පුහුණු කරලා හදිසි අවස්ථාවක මේ කොවිඩ් අවදානමට කොහොමද ප්‍රතිකාර දක්වන්නේ ප්‍රතිචාර දක්වන්නේ කොහොමද හසුරුවන්නේ දරුවෙක් හසුරුවන්නේ කියන කාරණා ඒ වගේ PP කටල දීලා සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ටික දීලා ඒ එක එක්කෙනෙක් දෙන්නෙක්වත් පුහුණු කිරීම තාමත් වටිනවා. ඒ වගේම අපි දන්නවා මේ වෙලාවේ අති බහුතරයක් දැන් තාක්ෂණයේ ඔස්සේ අධ්‍යාපනය ලබනවා. Zoom class තියෙනවා. ඒ ඔස්සේ විශාල ගුරුවරු ප්‍රමාණයක් දරුවන්ට උගන්වනවා. මේ ක්‍රමවේදය හොඳයි. හැබැයි මේක සමාන නැහැ. කොළඹ තියෙන පහසුකම් ගාල්ලේ මාතර තියෙන ප්‍රදේශ වලට නැහැ. හම්බන්තොට මොණරාගලට කුරුණෑගල ගල්ගමෝ යාපහුව වෙනකොට නැහැ. මේ හැමතැනම මේ පහසුකම් නැහැ ගරු අධ්‍යාපන ඇමතුනි. මේ පත්‍රය අද මම දැක්කා ලෝකයේම තාක්ෂණයට යන යුගයේ මෙහෙම ජීවිත මොර ගහව ළමයි ඔන්ලයින් ගන්න අඩි 30ක වතුර ටැංකියක් උඩ නැගලා ගරු අධ්‍යාපන ඇමතුනි. මේක දැක්කා අපි. බොහොම සංවේදී තත්ත්වයක්. ඒ නිසා ඒ සමව බෙදිලා යන්නේ නැහැ. සමව බෙදිලා යන්නේ නැහැ. Zoom class කරන්න පුළුවන් තැන්වල ඒ පහසුකම් තියෙන අය ඒ තාක්ෂණික උපකරණ තියෙන අය ඒක කරගන්නවා. හැබැයි අනිත් අයට නැහැ. ඉතින් අපි දන්නවා අපේ රටේ අති බහුතරයක් ගම්මානවලට රූපවාහිනී නාලිකා දෙක පේනවා, ජාතික රූපවාහිනිය ITN නාලිකාව පේනවා, රජයේ නාලිකා දෙක. අඩුම ගානේ මේ රජයේ නාලිකා දෙකටවත් පුළුවන් නම් මේ අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න, විශේෂයෙන් ශිෂ්‍යත්ව පන්ති ටික කරන්න, සාමාන්‍ය පෙළ පන්ති ටික කරන්න, උසස් පෙළ තියෙන විෂය නිර්දේශ ටික ආවරණය කරන්න පුළුවන්. දැන් මේ දවස්වල Zoom class රෑ 9ටද 10ටත් තියෙනවා. පාන්දර 4ටත් Zoom class පටන් ගන්නවා. මොකද මගේ දරුවත් මේ සැරේ උසස් සාමාන්‍ය පෙළේ ඉඳන් මම දන්නවා. පාන්දර 4ටත් Zoom class අපි අධ්‍යාපනය මෙතුණු. ඉතින් අපේ රූපවාහිනී නාලිකාව වලට පාන්දර 4ට 3ට පටන් ගන්න රෑ 12 ඉතර වෙනක අධ්‍යාපන වැඩසටහන් වලට ඒ කාලය වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි රජයක් විදිහට ඒක අවධානය යොමු කරන්න ඕන. ඔබතුමා මම හිතන්නේ මේකට නාලිකා විතරක් නෙමෙයි මම දන්නවා නාලිකා සිදුනවා. මම කියන්නේ අනෙකුත් නාලිකා වලත් ගරු අමතුනේ. මේක දැන් එක 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 විෂයක් නෙමෙයිනේ, විෂයන් ගණනාව විෂයන් ගණනාවක් තියෙනවා. ඔබතුමා දන්නවා විෂයන් ගණනාවක් තියෙනවා. ඔව් ඒක තමයි. ඒ නිසා මේක රජයේ විදිහට ඔබතුමාලට තීන්දුවක් ගන්න පුළුවන්. රජයක් විදිහට තීන්දුවක් ගන්න පුළුවන් ප්‍රධාන නාලිකා කීපයට. මම හිතන්නේ ඔය අමතර කාලය ඕන තරම් වෙන් කර ගන්න පුළුවන්. රෑ 10න් පස්සේ වෙන් කර ගන්න පුළුවන්. දවල් කාලේ වෙන් කර ගන්න පුළුවන්. ඔය අර තියෙන ටෙලිනාට්‍යන වෙලාවල් ටිකනේ සහ ප්‍රවෘත්ති නාලිකා ටික වෙලාවල් ටිකනේ ඔය නාලිකා වල වෙලඳන්නේ වැඩියෙන් හම්බෙන්නේ මේ වෙලාවල් අර අනිත් වෙලාවල් ඕන තරම් තියෙනවා. සෑ මේ වෙලාවල් වෙන් කරගෙන විශේෂයෙන්ම අපේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන්න පුළුවන් සේවය රජයක් විදියට ලබා දෙන්න කටයුතු කිරීම තමයි මම හිතන්නේ අපිට වැදගත්. එහෙමනොත් තමයි අපිට මේ දරුවන්ට සමාන අයිතිවාසිකම් ලබා දෙන්න පුළුවන්. සමාන අයිතිවාසිකම් ලබා දෙන්න.
මට මිනිත්තු දෙකක කාලයක්.
ඒ නිසා මම මෙතන දීර්ඝව කතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම දරුවෝ ගැන කතා කරද්දී ගුරුවරු ගැන කතා නොකරම බෑ. අපි දන්නවා ගුරුවරු කියන්නේ විශාල කැපකිරීමක් කරන මේ සෑම කෙනෙකුටම ගුරුවරෙක් ඉන්නවා. අපි සියලු දෙනාටම ගුරුවරු ඉන්නවා. ඒ නිසා ඒ ගුරුවරුන්ගේ අයිතිවාසිකම් විශේෂයෙන්ම ගුරු සහ විදුහල්පති ශ්‍රේණිවල වැටුප් විෂමතාවයන් පිළිබඳව බරපතල තත්ත්වයක් තියෙනවා. අද උදේ අපිත් සම්බන්ධ වුණා, අපේ තුසාරිදුල් මන්ත්‍රීතුමාත් එතන සම්බන්ධ වුණා උදේ. එතුමා විශේෂයෙන් උදෙන්ම ගියා ඒ ස්ථානයට. මොකද එතුමා තමයි සමගි අපේ වෘත්තීය සමිතිය, සමගි අධ්‍යාපන වෘත්තීය සමිතියේ නායකයා. එතනින් එනකොට එතුමා එතන බැහැලා තිබුණා. ඉතින් එතන එක් ස්වාමීන් වහන්සේ කෙනෙක් එතුමාට පොඩි විරෝධයක් දක්වලා තිබුණා. හැබැයි පස්සේ එතන සියලු දෙනාම අපිට ආරාධනා කළා. අපි තුසාරිදුල් මහත්මම අපේ විපක්ෂ නායකතුමත් එක්ක එතෙන්ට ගියා. මම දැක්ක සමහර නාලිකාවල අර බැනපියක් විතරක් දානවා තුසාර මන්ත්‍රීතුමා. එහෙම නෙමෙයි. එතුමා එතෙන්ට ගියේ මේ කාරණේ ගැන කතා කරන්න. අපි පාර්ලිමේන්තු විපක්ෂයේ අය විදියට මෙතන වටරවුමේ කවුරුර කෑ ගහනවා අපි හොයලා බලන්න ඕන මොනවාටද මේ කෑ ගහන්නේ කියලා. එතකොට ඒ හරහා අපිට මේ පාර්ලිමේන්තු වල ගැන කතා කරන්න පුළුවන්. අපි ගිය සතියේ දර්ෆිනස් අසාධාරණ ලක්කුවන් ගැන කතා කරා. හෙට කවුරු හරි වටරවුමේල කතා කරනවා අපි ඒ ගැනත් කතා කරනවා. ඒ නිසා තුසාර මන්ත්‍රීතුමා අපි මේ පෙනී සිටින්නේ මේ කාගවත් කොන්ත්‍රාත් ඉෂ්ට කරන්න නෙමෙයි. රටේ ජනතාවගේ සැබෑ විපක්ෂය විදිහට. ඒ වගේම ජනතාවාදී විපක්ෂයක් විදිහට අපි මේ හැම කරුණු කාරණා ගැනම කතා කරන්න ඕමනා නිසා. ඒ නිසා මම මේට වඩා දීර්ඝව කතා කරන්නේ නැහැ. ඒ සියලුම ගුරුවරුන්ගේ විදුහල්පතුන්ගේ ඇසු වැටුප් විෂමතා නිවැරදි කරලා ඒ අඩුම ගානේ මේ වැටුප් විෂමතා නිවැරදි කරනකම් ඔවුන්ට දීමනාවක් ලබා දීලා සාධාරණ ඉෂ්ට කරන්න කියලා කියන ගමන් විශේෂයෙන්ම අවසාන වශයෙන් කියනවා මේ සියලු රාජ්‍ය සේවකින්ට වැටුප් වැඩි කරේ අපේ ආණ්ඩුව. රාජ්‍ය සේවකින්ටත් අමතකුණා කියලා හිතෙනවා ඡන්දෙදි. මොකද වැටුපට වඩා රට මේ ජාතිය බේරගන්නරෝ රට බේරගන්නරෝ කියලා 169ක් පෝලිං වුණේ. ඒ නිසා ජනතාවට තීරණ තියෙනවා මේ සැබෑව නෙමෙයි තමයි මුලා වුණා කියන කාරණේ. ඒ නිසා අපි ජනතාවට කියනවා අවදියෙන් ඉන්න. අපි විපක්ෂයක් විදිහට අපි මේ හැම කාරණාවක් සම්බන්ධව සංවේදීව කටයුතු කරනවා කියන එක මතක් කරමින් කලයල් වේලාව ලබා දීම සම්බන්ධව ඔබතුමිය ස්තුතිවන්ත වෙමි. ආදරණීය බොහෝ ස්තුතියි.
Order please. පාර්ලිමේන්තුව රැස් වෙනවා. විසර්ජන 2021 පනත් කෙටුම්පත සම්බන්ධ කාරක සභා අවස්ථාවේ අද දින වැඩ කටයුතු අවසන් වන තෙක් අවශ්‍ය කාලය ලබා ගැනීම සඳහා සභාවේ අවසරය ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. සභාව එකගද කාරක සභාව යලි පසු ගරු යදාමිනි ගුණවර්ධන මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 5ක් තියෙනවා.
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමිය ප්‍රදාන අද මේ වැදගත් වැල් ශීර්ෂයට නායකත්වය දෙන ගරු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්මැතිතුමා රාජ්‍ය අමාත්‍යතුමන්ලා ඇමතුමිය ඇතුළු මේ ගරු සභාවේ සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා. අද මේ විවාදයට ගැනෙන්නේ ඉතාමත්ම වැදගත් අපේ රටේ අධ්‍යාපනය පිළිබඳ වැය ශීර්ෂය. මොකද අපේ රටේ දෙමාපියන්ගේ දරුවන්ගේ අවසාන දෙවොල අවසාන විශ්වාසය බලාපොරොත්තුව අධ්‍යාපනයයි. එනිසා අපේ මේ රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට ඔබතුමා අපේ සියලුම දරුවන්ට කිසිම කෙනෙක්වත් හරින්නේ නැතුව හැමෝටම අධ්‍යාපනයේ ලබන්ට පුළුවන් ඉහළම අවස්ථාව අනිවාර්යෙන්ම සහතික කරන්නට කැපවී සිටින බව මා හොඳින්ම දන්නවා. අද අපි ඉදිරියේ විශාල සංඛ්‍යා දත්ත ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා. 145ක විතර දරු පරපුරක්, 102ක පමණ ගුරු පරපුරක්, දසදහසක් ඉක්ම වූ පාසල් පද්ධතියක් පිළිබඳ විස්තර රාශියක් මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඔය අතරින් මට විශ්වාස කරන අමාරුම දේ තමයි මේ මීට මාස 6කට විතර ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත අනුව දරුවන් 50කට අඩු පාසල් 1486ක් තියෙන බවත් ඒවා බොහෝ විට වසා දමන්නට ඉඩක් තියෙනවා කියලා. මේ අපි කතා කරන්නේ 112කට ආසන්න පාසල් ප්‍රමාණයක් පිළිබඳව. ඒකනම් කොහෙත්ම වෙන්න ඉඩ දෙන්න බෑ. එකක්වත් වැහෙන්න ඉඩ දෙන්න බෑ. පසුගිය 40 වසරට, ඒ කියන්නේ 80 දශකයේ 90 දශකයේ හරහා ආපු කාල පරිච්ඡේදයේ අපේ රටේ ජාතික පාසල් පද්ධතියේ 500කට විතර ආසන්න හොයිට වැඩි පාසල් ප්‍රමාණයක් වසා තිබෙනවයි කියලා ගිය අවුරුදු 40 දත්ත සංඛ්‍යාලේඛන ප්‍රකාශ වෙනවා. ඒ නිසා විශේෂයෙන් පසුගිය වසර 150ක විතර කාලය තුලදී අපේ රටේ විශාල පිරිසක් තමන්ගේ පෞද්ගලික පරිත්‍යාගයෙන් පරත්තන් පටිපජ්ජත ප්‍රතිපත්තිය මුල් කරගෙන මේ පාසල් බොහොමයක් දයට දායාද කරා. අපේ ගරු ඇමතිතුමාගේ පරපුරේ උදවියත් මේ වගේ බොහෝම පරිත්‍යාග කරපු අය, ඒ වගේ විශාල පිරිසක් මේ සභාවේ ඉන්නවා. ඒ නිසා ඉන් පසුව පාසල් රජයට පවරගෙන මේ වගේ අයවැය යෝජනා හරහා පොදු මහජන බදු මුදලින් මේවා දියුණු කරන්න ආරක්ෂා කරන්න කටයුතු කරා.
ඔබතුමාට මිනිත්තු 2ක් තියෙනවා.
ඒ නිසා යම් පාසලක් දරුවන්ට දෙමාපියන්ට ගුරුවරුන්ට ආකර්ෂණය නැහැයි කියලා නම් ලේසියෙන් වහලා දාලා දාන්න නම් ඉඩ දෙන්න බෑ. විවිධ කඩේම් පයේ ශිෂ්‍යත්ව සාමාන්‍ය පෙළ උසස් පෙළ සරසර වරම් ජය ගන්නා දරුවන් ඉන්නා වගේම ඒවයින් මගේ හැරෙන අයත් ඉන්නවා කියන එක අපි මතක් කරගන්න ඕන. අඩුම තරමේ ඒ අයට වෘත්තීය නිපුණතාව අධ්‍යාපනයක් ලබා දෙන්න ඕන් හැලෙන තැනින් සොයා නැවත ජයග්‍රාහී මාවතකට යොමු කරන්න මේ වහන්න හදන පාසල් යොදා ගන්න කියලා අපි සහතික වෙන්න ඕන. නීතිය පිළිබඳ ඉහළම විද්වතෙක් වන ඔබතුමා හොඳින්ම දන්නවා පාසලක් වැසුනම සමාජයේ කෙළවර වන්නේ නීතිය උසාවිය බන්ධනාගාරයෙන් බව. ඒ නිසා කිසිලෙසකින්වත් පාසලක් වැහෙන්න දෙන්න බෑ. කුසි පාසලක්, තාක්ෂණ පාසලක් හරි ආම වශයෙන් භාෂා පුහුණු පාසලක් හරි ආරම්භ කරන්න ඕන. මට කාලේ අරස් වෙන නිසා සංඛ්‍යා දත්ත හංසාගත කරන්න අවස්ථාව හංසාඩ් වාර්තාවට එකතු කරන්න කියලා ඉල්ලමින් මේ ඉදිරිපත් කර තිබෙන වාර්තා අතරම තියෙනවා ඉතිහාසයේ පුරාම වගේ අදටත් අපේ බෞද්ධ අධ්‍යාපන ආයතන විශාල ජාත්‍යන්තර කීර්තියක් හා සහසම්බන්ධයක් රටට ගෙනත් එනවා කියලා. ඒ නිසා තවදුරටත් අවස්ථාව පුළුල් කිරීම සඳහා අපි කටයුතු කරන්න ඕන. ඒ සඳහා විශේෂයෙන් අපි මහා භාරකාර දෙපාර්තමේන්තුවේ මහා භාරකාරතුමා එක්ක කතා කරොත් ඒ සඳහා ගන්න පුළුවන් උපරිම සහය සඳහා අලුත් ප්‍රවේශයක් ගන්න පුළුවන් කියලා මම යෝජනා කරන්න කැමතියි. අපේ රජය මේ අයවැය හරහා සෑම දිශාවකටම විශ්වවිද්‍යාල බිහි කර ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ තියෙනවා. ඒ නිසා එකට ප්‍රතිචාර දක්වමින් විවිධ ප්‍රදේශවලින් අපිට අදහස් යෝජනා ගලාගෙන ඇවිත් තියෙනවා. ඒ අතර විශේෂයෙන් ජාතිය අභිමානයට මහත් පරිත්‍යාගයක් සිදු කර වෙල්ලස්ස ජනතාව වෙනුවෙන් බුත්තල මණ්ඩපය විශ්වවිද්‍යාලයක් කිරීමත් එහා සමානව මහා පරිත්‍යාගයෙන් නිදහස වෙනුවෙන් සිදු කරපු මහතලාවේ ජනතාව වෙනුවෙන් දමුල්ලට විශ්වවිද්‍යාල ඇති කරන්නටත් එවැගේම ආනමඬුව ප්‍රදේශය ඇති කළ තියෙන උසස් තාක්ෂණික අධ්‍යායතන ආයතනය විශ්වවිද්‍යාලයක් කරා ගෙනියන්න පුළුවන් නම් ඒ සඳහා ප්‍රවේශයක් ගන්න කියන එකත් එවැගේම 25 වසරකට ආසන්න කාලයක් අධ්‍යාපන පීඨයක් සරසවි පීඨයන් හැටියට වවුනියාවේ තියෙන ඒ මණ්ඩපය විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්නට දැන් ඒ සුදුසුකම් ලබා තියෙනවා කියන එකත් විශේෂයෙන් මතක් කරන්න ඕන. එවැගේම තමා ශ්‍රී දළදා මාලිගාව හා සම්බන්ධ ජාත්‍යන්තර බෞද්ධ ආයතනයේ දැනට කරගෙන යන සේවාව පුළුල් කරන්නට විවිධ සහයෝගයන් බලාපොරොත්තුෙන් සිටිනවා. ඒ දේ ටික කරොත් තව උපාධි සහ අධ්‍යාපන අවස්ථාවල් පුළුල් කරගන්න පුළුවන් කිසිම ගැටලුවකින් තොරව ගරු
අමාත්‍යතුමනි.
මම තව විනාඩියක් විතරක් ඉල්ලනවා ගරු අමාත්‍යතුමනි, අපේ ගම් පළාත වෙනුවෙන් ඉල්ලීමක් කරන්න ඕන. අවිස්සාවේල රෝහල මුල් කරගෙන යෝජිත හෙද විදුහල ඇති කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා. ඒක විශේෂයෙන් ඉල්ලන්නේ ලංකාවේ දිස්ත්‍රික්ක 4කට කේන්ද්‍ර වෙච්ච තැනක්. කොළඹට, ගම්පහට, කෑගල්ලට, රත්නපුරට කියන දිස්ත්‍රික්ක 4ට මුල් වෙච්ච. ඒ වගේම පහසුකම් වලින් සමන්විත ප්‍රදේශයක් නිසා මේ ප්‍රදේශය වඩා උචිතයි කියලා හිතනවා. ඒ වගේම අවසාන වශයෙන් තොරතුරු කාරණා රාශියක් ඉදිරිපත් කරන්න තිබුණත් ඒවා අපිට කාලය අරස් වෙන නිසා විශේෂයෙන් මේ පළමු පන්තියට ඇතුල් කරන දරුවන්ගේ දෙමාපියන්ගේ ප්‍රශ්නය ඔප්පු තිරප්පු නිසා නීති රෙගුලාසි හරස් වෙනවා විශේෂයෙන් නාගරික ප්‍රදේශවල. මේ සඳහා සාධාරණයක් කරන්න ඕන. ඔය ඔක්කොම දුක් කරදර විඳලා පයේ විභාගයේ සාමාන්‍ය පෙළ උසස් පෙළ හරහා සරසවි වරම් දක්වා මේ දරුවන්ව අරගෙන එනවා. ඊට පස්සේ තවත් කොහෙවත් තියෙන නීතියක් ආයෙත් ඒකටත් හරස් වෙනවා. ඒ හින්ද ගරු
ඇමතිතුමනි,
අපි දන්නවා ඔබතුමා ගැන බොහොම. එහෙනම් අපි විශේෂයෙන් අපේ නිලධාරී මහත්මීන්ගේ බොහොම නැනවත් කියලා දන්නවා. ඒක අපිට විශ්වාසයි. ඒත් මේ දෙමාපියන් දූ දරුවන් ඉන්න තත්ත්වය ගැන ටිකක් ගුණවත්ව හිතුවොත් හොඳයි. එතකොට තමයි අර බලය
ගෞරවණීයවන්නේ.
සුභාෂිතයත් කියලා තියෙනවා ගුණ නැන බලෙන් යුතු පුතුමය ඉතා ගරු කියලා. ඔබ සියලු දෙනාට ස්තුතියි.